మధ్యమ నికాయ మాగాంధ్య సూత్రం. మధ్యమ నికాయే మెద సూత్ర పణాయి పరిభ్రాజక వర్గే పశ్చిని సూత్రే ఎక్కాలేక భాగతున్నహంసే కురురట కమ్మాసదమ్మ నమ్ నిగమే వెడవాసేకరణ సమేహి భారద్వాజ గోత్ర బమునగే గినిహల్గై వాసేకర తన ఎతిరి అప్పనవగన వాసేకరణ ముకరది మీ వాసేకరాన్ని మాగంధ్య పరిభ్రాజకాడ అనుగ్రహకరండి ఓనహింద ఏ మాగంధ్య పరిభ్రాజకాగి మామ కలింగ్ మహానవేళ దాని గ్రహత్యలు అయింది మాగంధ్య పరిభ్రాజకాడ అనుగ్రహకరండి ఓనహిందం దివ్య కుటియాకు సమాన జీతమని గంధకుటియ అతేరల అళ్ళు కును సహిత భారద్వాజ గోత్ర బౌనగే గినిహల్ గిట ఎవిల్లా తన ఎతిరి పనవగన్ వెడ వాసేకరణ థింగ్ ఎతన వాసేకరణ ఏతరం సుదుసునే దహవల్ కాలే దరుదరి అంగే ప్రీడాని సబ్దేది నిహిన్న కురురట కమ్మస్సదామ్మకేన నియంగమే పిన్ని పిన్ని సహసిరిల దవల్ కాలే వివేకింగ్ వాసేకరండోనింద మహావనేట గిహిల్ మహావని భావనాకర్ల హవస్ యామే తమై మే భారద్వాజ గోత్ర బమునగి గినిహల్ గిట కీప దవసకట మే నవతిలా ఇన్ని అనుగ్రహ పిన్స్ మా విసింగ్ భోకల్ పారమి పిరువే అనుంట అనుగ్రహ కిరీమ పినిసై కెలైతల దివ్య కుట్యాక్ సమాన తమంగే వాసస్థాని అతేరల మే తన ఎతిరియే వెడిగిన వెందట్నం బాగుతున్న హంసే తన ఎతిరి అకులల తమ ఎనోక్య ఎదా విశేష దవసక్ని సార్ తన ఎతిరియ ఏ ఆకారేం దిగారల పిన్ని పిన్ని సజిర్ల గీల భావనాకరణ ఇథింగ్ నే మాగంధ్య కిన పరిభ్రాజక జంగా విహరణే ఏదినో కానీ కకులట వ్యాయాంపిని సవిదినం ఏ అవిదిన గమన్ భారద్వాజ గోత్ర బౌనగే గినిహల్ గిట అవిల్ల భారద్వాజ గోత్ర బౌనత్తే కథాకర ఇన్నొకటి మీ తన ఎతిరియ దగ్గరా ఏ తన ఎతిరియ తీయని ఆకారే దిహా బలల సతుటక్కి తినం ఇతనవా ఏ తన ఎతిరియే అతిం అవుళ్ళొచ్చ తనక్వత్ కపులెం అవుళ్ళొచ్చ తనక్వత్ హిసతీల అవుళ్ళొచ్చ తనక్వత్ నతు బహోమ పిలివెలకట ఇరుదిమత్ శ్రమణే వెడహిటీ అవగే ఏ వెడహిటీ పాటక్ పత్నతి అయిన తమలు తీయండి ఏక దెకల మాగంధ్య పరిభ్రాజకర సతురితి లహాన మీ శ్రమణేట్ సుదుసు తన ఎదిరి అక్వది కీలకి ఊహం భారద్వాజ గోత్ర బమున కీనో మీ మాగంధ్య శ్రమణ గౌతమ శాక్యపుత్ర అర్హత్ సమ్మాసంబుద్ధ జన్మాంసే తమ మీ వాసేకర ఉన్నాంసేకి ఉసస్ కీర్తి శబ్ద పతిర్లతీ మనోగద మే కీర్తి శబ్ద ఇతిపిసో భగవ మిసేవియ భాగతున్నాన్సి అర్హం కెలిస్వలి తొరై అగ్ర దక్కినయ్యాయి సమ్మా సంబుద్ధు సమ్మా సంబుద్ధుడు సుసు విశేష జ్ఞాన తీన తత్ వైశార జ్ఞాన దశబల జ్ఞానాది విశేష జ్ఞాన తీన విద్యాచరణ సంపన్ను అష్ట విద్యాలకి సమన్వితాయి చరణ పాలోకి సమన్వితాయి సుగతో ఉతుమ్ము నివనట పెమ్మిన్ల శనసిల తీన్ సంసును ఇరియవు తీయన శనసున విధి వచన శాంత వచన తీయను ఏ రూపకాయదిహ దివ్యుగుడు బ్రహ్మయుగుడున్నా ఇక దిగట ఉన్నతరంగా నా బలాంగిన కులువ లోక విధు మనుష్యలోకే సప్తలోకే సంస్కారలోకే సహా శిశులోకే అవబోధకరగనతి అనుత్తర పురుష ధమ్మ సారథి కిసి వికట నొదుగును పురుషన్ దమనేకరణ పురుషన్ నివనట యముకరవన రియదురెక్కల సత్తా దేవమనుస్సాన దేవమినిస్సుంట శాస్త్రు బుద్ధో స్వకీయ శక్తియమ్మ స్వజ్ఞానేం అర్హత్యట పత్తున భగవ సర్వాకారేమ భాగ్యవత్ శ్యులుమ భాగ్యన్ ఇక్కట ఎక్కలామని රූපකාය යසස කියන්නේ පිරිස කීර්තිය ඉර්ධිය කාය බලය සීලය සමාධිය ප්‍රඥා ඊට අමතර ධනය හැම එකකින්ම එකට එක්කව කළා වගේ සියලුම භාග්‍යවත් ගුණවලින් සමන්විතයි. මෙන්න මේ වගේ උසස් කීර්ති ශබ්දයක් පැතිරලා තියෙනවා මේ ශ්‍රමණ ගෞතමයන්. එතකොට කියනවා මාගන්ධිය කියනවා නොදැකිය යුතු දෙයක් දැක්කා, අසුබ දෙයක් දැක්කේ. මොකද මේ ශ්‍රමණ ගෞතමයෝ දියුණුව නසන කෙනෙක්, වෘද්ධි නාශකයි. එතකොට ඒ බාරද්දජිකවතු වමුණ කියනවා මාගන්ධිය පරිස්සමට කතා කරන්නේ බොහෝ රජවරු, බොහෝ බ්‍රාහ්මණයෝ, බොහෝ ගෘහපතියෝ, බොහෝ ශ්‍රමණයෝ පැහැදිලා ඉන්නේ භාගතුන් වහන්සේ. එතකොට කියනවා භාරද්වාජ මාව රකින්න උත්සාහ කරන්න එපා, ශ්‍රමණ ගෞතමයන් ඉදිරියේ වුණත් මම මේක කියනවා. මොකද මම මෙහෙම කියන්නේ අපේ සූත්‍රවල එනවා, ඒ පරිබ්‍රාජකයාගේ සූත්‍රවල එහෙම එනවා. ඒ නිසා මොකද මාගන්ධිය පරිබ්‍රාජක මෙහෙම දෘෂ්ටියක් තියෙන්නේ, ඇස වඩන්න ඕන, නොදැක්ක දේ දකින්න ඕන, දැක්ක දේට වඩා ලස්සන දේවල් තව දකින්න ඕන, කන වඩන්න ඕන, නොදැක්ක ශබ්ද අහන්න ඕන, දැකපු ශබ්ද වලට වඩා හොඳ ශබ්ද අහන්න ඕන, අහපු ශබ්ද වලට වඩා හොඳ ශබ්ද අහන්න ඕන, නහය වඩන්න ඕන, කලින් විඳලා නැති සුවඳ තව තව ආග්‍රහණය කරන්න ඕන, කලින් ආග්‍රහණය කරපු සුවඳ වලට වඩා ප්‍රණීත උසස් සුවඳ ආග්‍රහණය කරන්න ඕන, දිව වඩන්න ඕනේ, කලින් කාලා නැති જાති කාලා බලන්න ඕන, කලින් කාපු දෙයට වඩා උසස් උසස් දේවල් කාලා බලන්න ඕන, කය වඩන්න ඕන, ඒ ස්පර්ශ හොඳ හොඳ ස්පර්ශ හොයන්න ඕන, මනස වඩන්න ඕන, කලින් දන්නේ නැති ධර්ම ඉගෙන ගන්න ඕන, ඒ ධර්මේ වඩන්න ඕන කියලා. බැලුවාම නම් ඉතින් අද කාලේ මිනිසුන්ට තියෙන දෘෂ්ටියමයි නේද, බෞද්ධයෝ කියලා කියන්නේ. ඒනට මේ බෞද්ධාගම නෙමෙයි, අන්‍යෝ මිත්‍යා ලබ්ධියක්. ඉතින් අද කාලේ දකින්න හම්බෙන්නේ බහුතර මිනිසුන්ට මේක තමයි තියෙන්නේ. ඒ කියන්නේ නොදැක්ක රූප දකින්න ඕනේ, නොආපු ශබ්ද අහපු නැති ශබ්ද අහන්න ඕනේ, කලින් විඳලා නැති ගන්ධයන් ආග්‍රහණය කරන්න ඕනේ, රස විඳලා නැති දේවල් රස විඳින්න ඕනේ, විඳපු නැති ස්පර්ශ හොයලා විඳින්න ඕනේ. ඒවා ඒ ධර්ම තමන් තුළ ඇති කරගන්න ඕනේ. භාරද්දජිකවතු වමුණ කියනවා ඉතින් මාගන්ධියට වරක් නැත්තම්
අවරක් නෙමෙයි නම් මම මේක ශ්‍රමණ ගෞතමයන්ට කියන්නේ. ඒක කියනවා වාව රකින්න උත්සාහ කරන්න එපා කියන්නේ. අපේ සූත්‍රවල එනේ ඉඳන් කිව්වා. එයාගේ මෙහෙම තියෙනවා.
හවස ඒ ඊට පස්සේ ටික වෙලාවකින් මාගන්ධිය පරිබ්‍රාජකයා යනවා බුදුරජාන් වහන්සේ වඩිනවා. බුදුරජාන් වහන්සේ ඒ තන ඇතිරියේ වැඩ සිටියාම ඉතින් භාරද්වාජ ගෝත්‍ර වුණා ඉල්ල වඳිනවා. වැඳහම බුදුරජාන් වහන්සේ විවේකයෙන් කැලේ භාවනා නියෝගිය වැඩේ ඉඳද්දි දිවස වඩලා ආලෝක පතුරවල මේ දෙන්නගේ ඉරියව් දකින්නවා. දිව්‍ය කණින් මේ කතා බහ අහනවා. භාගතුන් වහන්සේ තන ඇතිරියේ වැඩ ඉඳලා අහනවා මේ භාරද්වාජ මේ තන ඇතිරිය සම්බන්ධයෙන් මාගන්ධියත් එක්ක කතාවක් ඇති වුණාද? භාරද්වාජ ගෝත්‍ර වුණාට ප්‍රීති සංවේගයක් ඇති වෙනවා. ලොමු දහයගෙනෙනවා. රෝම කූප කෙලින් වෙනවා. එනින් වෙලා සතුටු වෙලා මහා පුරුෂයා ළඟ ඉඳලා කිව්වා වගේ කියපු කතාව අහලා කියලා භාගතුන් වහන්සේගේ ආශ්චර්යමත් කරුණක් පිළිබඳ සතුටු හිතෙනවා. ඒ වෙලාවේ මාගන්ධිය ආයෙත් ජංගා විහරණේ ඉතුරු කොටසේ ආය යාපෝ වෙනවා. භාගතුන් වහන්සේ අහනවා මේ මාගන්ධිය ඇස කියන එක රූපය ආරාම කොට තියෙන්නේ. චක්කුංකෝ මාගන්ධිය රූපාරාම. ඒ කියන්නේ ඇස කියන එක ඇස තියෙන්නේ රූපයේ තියෙන තැන. රූපයේ තියෙන තැන තමයි ඇස වාසය කරන්නේ කියලා. කියන්නේ ඇස හැසිරෙන්නේ රූපයේ තියෙන තැන. රූපේ ආරාම කොට ඉන්නවා. ආරාමයේ වාසය කරන්නේ. රූප රතං. රූපය නිසා ආස්වාදයක් විඳිනවා ඇස. රූප රති කියන්නේ රූප රතං.
රූප සම්මුදිතං රූපය නිසා මේ ඇස උපදින. ඇහි යම් කිසි දැනීමක් තියෙනවා නේද උපදින. සම්මුදිතං කියලා කියල තියෙන්නේ මේ පිනවනවා කියන එක. ඇලිලා තියෙන්නේ රූප රතං ඇලිලා පිනවලා තියෙන්නේ. මෙන්න මේ ඇස තථාගතයන් වහන්සේ දමණය කරලා තියෙන්නේ. ගෝපණය කරලා තියෙන කියන්නේ මනාලෙස ආරක්ෂාව යොදවලා තියෙන්නේ. ඒ කියන්නේ වහලා තියෙන්නේ. ගෝපණය කියන්නේ මේ අනවශ්‍ය දේවල් පේන්න තියෙන වහල අනවශ්‍ය දේවල් බලන්නේ නැහැ. නැත්තම් දිවස තියෙනකොට ගොඩක් දේවල් පේනවනේ. අනවශ්‍ය හිතට ඕන නැති දේවල් බලන්න ඕන නැති දේවල් බලන්නේ නැහැ. රක්කිතං කියලා තියෙන රැකලා තියෙන. සංවතං කියලා කියන්නේ ආවරණය කරලා තියෙන. මෙන්න මේ ආකාරයට වචන හතරකින් කියනවා මේ ඇස දමණය කරලා තියෙන බව. තමන් ඇස දමණය කරලා හින්ද ඇස දමණය කිරීම පිණිස ධම්ම දේශනා කරනවා. ඇසේ සංවරය පිණිස ධම්ම දේශනා කරනවා. ඒ හින්දාද අර කතාව කිව්වේ ශ්‍රමණ ගෞතමයෝ වෘද්ධි නාශකේ දියුණුව නසන්නේ කියලා. මොකද බුදුජන් වහන්සේ කියනවා මේ හැමදේම බලන්න එපා. මාගන්දී කියන්නේ පුළුවන් තරම් බලන්න. ඒ දෘෂ්ටි එහෙමයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ හැමදේම බලන්න එපා. ඉතින් ඒ හින්දාද අර කිව්වේ කියලා වම කියනවා. ඔව් මම කිව්වේ ඒක තමයි. මොකද අපේ සූත්‍රවල එහෙම එනවා. ඉතින් බුදුජන් වහන්සේ අහනවා මේ කන කියන එකත් සබ්දය ආරාම කරගෙන තියෙන. සබ්දේ ඇල්ල සබ්දයෙන් පිනවලා තියෙන. ඒක බුදුන් වහන්සේ ඒ කන දමණය කරලා තියෙන, සංවර කරලා තියෙන. ඒ නිසා කනේ සංවරය පිණිස ධම්ම දේශනා කරනවා. ඒ හින්දාද අර කතාව කිව්වේ කියලා. රූපයයි ශබ්දයයි ගන්ධයයි රසයයි ස්පර්ශයයි ධම්මයයි කියන හයටම අහනවා. අහුවා මගන්දි කියන ඔව්. ඒක තමයි මම එහෙම කිව්වේ. මොකද අපේ සූත්‍රවල එනවා කියලා. බුදුන් වහන්සේ කියනවා මගන්දිය එක්කෙනෙක් එක පුද්ගලෙ කලින් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි කියන්නේ රූපය කලින් රූපේ හොඳට දැකලා සතුටු වෙනවා. පස්සේ කාලයක රූපයන්ගේ ඇතිවීම කියන්නේ රූප දැකීම කියන එක ඇතිවීම හේතුව එහෙම නැත්නම් රූප දැකීම නැතිවීම කියන එක ඒව අවබෝධ කරගන්න. රූප දැකීමෙන් නැති වෙන ආස්වාදය කියන්නේ සතුට. රූප දැකීමේ ආදීනව නරක පැත්ත නරක ප්‍රතිඵලය සහ රූප දැකීමෙන් අයින් වීම නැත්නම් විවේකයටපත් වීමේ තියෙන ආනිසංස නිස්සාරණය කියන මේ දේවල් යථාභූත ඥානේ ඇත්ත ඇති හැටියට දැනගෙන පස්සේ කාලෙක ඒ රූප පිළිබඳ දැනගෙන අයින් වෙනවා. රූප බලන්නේ නැතු රූපය පිළිබඳ තියෙන තෘෂ්ණාව අතාරිනවා. රූප හොයන්න තියෙන වෙහෙස අතාරිනවා. රූප නැතිකමින් තියෙන පිපාසය නැති කර ගන්නවා. මෙන්න මේ පුද්ගලයා ගැන ඔබ මොකද කියන්නේ? තමන්ගේ ආගමේ තියෙන සූත්‍රවල තියෙනවා නේද? මම ආගමේ කියනවා කිසි විශේෂ කියලාක් නැහැ. එහෙම කියන්නේ ඒ ආගමේ මොකුත් නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම් හයටම බුදුන් වහන්සේ අහනවා. එතකොට කියනවා ඉතින් ඒ දමණය කරගෙන ඒ ආසාව දුරු කරගත්ත පුද්ගලයා ගැන ඒක කියන්න විශේෂ දෙයක් නැහැ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මම ගීගේ වාසය කරනකොට කලින් පංචකාම ගුණයම සේවනය කළා. පංචකාමයෙන්ම සතුටු වුණා. ඇහෙන් දැකිය යුතු ඉෂ්ට වූ, ඒ කියන්නේ ප්‍රාර්ථනා කරන ආකාරයම වූ, කාන්ත වූ, මනාප වූ. තයි කියලා කියන්නේ තමන් පතන ආකාරය. කාන්ත කියලා කියන්නේ දැකීමට කැමති. මනාප කියලා කියන්නේ මනසට හොඳයි කියලා හිතන. අන්න ඒ වගේ රූප බලලා තියෙනවා, ශබ්ද අහලා තියෙනවා, ගන්ධයන් විඳලා තියෙනවා, රස විඳලා තියෙනවා, ස්පර්ශ විඳලා තියෙනවා. පංචකාමයේ කියන්නේ ස්පර්ශ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහම විඳලා තියෙනවා. කොහොමද විඳලා තියෙන්නේ? පෙර ගිහිගේ ඉන්නකොට මට මාලිගා තුනක් තිබුණා. රම්ම්‍ය, සුරම්ම, සුබ කියලා. ඒ තුනම එක උස. හැබැයි එකක් තට්ටු පහයි. ගිම්මාන කාලයට තියෙන එක තට්ටු පහයි. හැබැයි එකම උස. වස්සාන කාලයට තියෙන එක තට්ටු හතයි. මහල් හතයි. හේමන්තයට තියෙන එක, හිම කාලයට තියෙන එක තට්ටු 9යි. ඒ හේමන්තයට තියෙන එක තියෙන මාලිගාව බිත්ති උස අඩුවෙන් හදලා තියෙන්නේ. ඇතුළත රස්නේ ඇවිල්ලා රස්නේ නවතන විදිහට සියලුම බුමුතුරුණු ඇඳ ඇතිරිලි වගේ දේවල් ලොම් වලින් කරලා තියෙන්නේ රස්නේ රැඳෙන්නේ. දවල්ට ඒකේ ජනෙල් ඇරලා රාත්‍රියේ වහනවා. ඒවා හොඳටම හොඳට හොඳින් වැහෙන වාකවුළු තියෙන. ආයි සීතල ඇතුළට එන්නේ නැහැ. වර්ෂා ඍතු වල තියෙන එක මධ්‍යම ප්‍රමාණයට හැදලා තියෙනවා. මහල් 7යි. ගිම්හානේට තියෙන එක මහල් 5යි. බිත්ති ගොඩක් උසයි. ග්‍රීෂ්ම කාලේ තියෙන එක. ඒකේ ඒ ශ්‍රී යහන කියන සිද්ධාර්ථ කුමාරයා සැතපෙන යහන වටේට 800ක් රන් බඳුන් සුවඳ වතුරෙන් පුරවලා තියනවලු සිසිලහමන්. ජල යන්ත්‍ර වලින් ඒ මාලිගාවේ තැන් තැන් වල වහින කලකමෙන් වතුර වැක්කිරෙන් හදලා තියෙනවා. ඒ ගිම්හානේ සුදුසු ඒ පහේ වාකවුළු හොඳින් ඇරලලු තියෙන්නේ. වාකවුළු වැහෙන්නේ නැහැ. දවල්ට සාමාන්‍ය වහලා තින්නේ රැට ඇරලා තියෙන්නේ. තඹදැල් වලින් වහලා තියෙන්නේ. වාතය ගමන් කරන විදියට. අනෙක් කාරණේ තමයි ඒ මහල් පස්මහල් ප්‍රාසාදේ ආකාශ අංගනේ, ඒ කියන්නේ වහලේ උඩ වෙනම උද්‍යානයක් තියෙනවා. ඒ උද්‍යානයේ හතර පැත්තේ පොකුණු හතරක් තියෙනවා. ඒ පොකුණු වල නොඑක් පක්ෂීන් සෙල්ලම් කරනවා. පස්වනක් පියුම් පිපිලා තියෙන්නේ. ඒ මැද්දේ රත්තරන් මණ්ඩපයක් තියෙනවා. මේ ආකාරයට තඹ දැලින් රන් දැලින් වහලා තියෙනවා. ඒ වගේ මේ රන් දැලින් වහපු මණ්ඩපයක් තියෙනවා. මේ පොකුණු ටික වහලා නැහැ. මණ්ඩපය වහලා තියෙනවා. මේ ආකාරයට මේ අපි තාක්ෂණය හොඳයි කියලා හිතන් ඉන්න දැන් කාලේ තියෙනවා තමයි දස්සල් කිව්වද තියෙනවා. ආකාශ අංගනයක් සහ ජල යන්ත්‍ර අපි හිතන්නේ මේ ළඟදී අපි හොයාගත්තා වගේ නේද? ඒකයි දැන් ඒ ශ්‍රී ආහන තියනවා කියන තැන ශ්‍රී ආහන වටේට 800ක් රත්තරන් රීදි වාජන තියෙනවා. ඒවා සුවඳ පැන් පුරවලා මේ සිසිල සාමණ්ඩලු තියෙනවා. ජල යන්ත්‍ර වලින් වහිනවා වගේ ජලය යනවලු හැමතැනම. අනිත් එක ඒ කාලේට අඳින්නේ ඔක්කොම නිල් පාට ඇඳුම්. නිල් පාට ඇඳුම් වල සිසිලස තියෙනවා. ඒව නම් අපි තාම දන්නේ නැහැ මම හිතන්නේ. ඊට අමතරව මේ ලෝහමය බඳුන් තියනවලු සුවඳ මඩ දාපු මේ පස්වනක් පියු දාලා يعني මේ ගේ ඇතුලේ يعني දැන් ඔය කියන විදිහට මේ යහන් ගබඩාව කියන එක අපේ ලොකු ගුරුන් ප්‍රදේශයක වගේ ලොකු හෝල් එකක වගේ ප්‍රදේශයක තියෙන යහන් ගබඩාවක් තියෙනවා. ඒ පුරුෂයන්ගෙන් තොර ඒ ප්‍රාසාදවල ඒ කියන්නේ ස්ත්‍රීන් පවා يعني ආරක්ෂාවට පවා ඉඳලා තියෙන ස්ත්‍රීන් පුරුෂයන්ගෙන් විරහිත ප්‍රාසාදය කියලා කියන්නේ 196000 ස්ත්‍රීන් ඉඳලා තියෙනවා. ශාක්‍ය කුමාරිකාවම 40000ක් ඉඳලා තියෙනවා. ඔය මණ්ඩපය කියලා කියන්නේ ඔය 40000ටම රැස් වෙන්න පුළුවන් 196000කට වැඩ කරන්න පුළුවන් විදිහ මේ ලොකු මාලිගාවක් මේ කියලා තියෙනවා. ඒ වගේ මේ ගොඩක් සැප ඉඳලා තියෙනවා. පුරුෂයන්ගෙන් තොර වාසය කරලා තියෙනවා. මොකද සුද්ධෝදන රජුගේ හිතවලු මේ කිසිම පුරුෂයෙක් දකින්නවත් එපා මේ තියෙන සැප කියලා. ඒ තරමට සැපක් දීලා. පුරුෂයෙකුට බලන්න බැරි තරම් සැපක් දීලා තියෙනවා පුතාට. අවුරුදු 7 කාලේ ওই 16 කාලේ තමයි 5වල් 3 හදන්නේ. අවුරුදු 7 කාලේ මේ සුද්ධෝදන රජුර අහනවා මේ කුමාරවරු කැමති වුණාටද මොන සෙල්ලම් කරන්නද? එතකොට ඇමතිවරු කියලා තියෙන පුරোহিতයෝ කියලා තියෙන මේ දිය ක්‍රීඩා කරන්න තමයි කුමාරවරු වැඩියෙන් කැමති. එහෙනම් පොකුණක් මවන්න ඕනේ. පොකුණක් හදන්න ඕනේ කියලා හිතනවා. හිතලා ඒ පොකුණ කාර්මිකයෝ ගෙනහල්ලා තන නියම කරාට පස්සේ සක්දෙවියන්ට හිතනවා මහා බෝසත්යන්ට මනුෂ්‍යයන්ගේ පොකුණක් පරිහරණය කරන්න සුදුසු නැහැ. දිව්‍යමය පොකුණක් තමයි පරිහරණය කරන්න සුදුසු කියලා විශ්වකර්ම දිවපුත්‍රයා කතා කරලා කියනවා පොකුණක් මවලෙන්ද කියලා. විශ්වකර්ම දිවපුත්‍රයා අහනවා මොන වගේ පොකුණක්ද කියලා. කියනවා මඩ නැති, වැලි නැති, මැණික් වලින් පතුල තියෙන සියලු රත්නයන්ගෙන් වටේට හැදිච්ච සුදස්සන මහා සූත්‍රය වගේ පඩිපෙළ රත්තරන් ඒ පඩිපෙළේ වැට මුතු සහ පබළු යනාදී වශයෙන් හදපු සර්ව රත්නමේ පොකුණ හදන්න කියනවා. ඒකේ මඩ තහන මඩ බැහැ කියලා කිව්වා. එනකොට පස්වනක් තියුන් තියෙන්නත් ඕනේ. ඉතින් විශ්වකර්මයට එහෙම කියනවා. කිව්වහම විශ්වකර්මයා ගිහිල්ලා ඒ නියම කරපු තැන රැයලිනුමට එක හදලා ඉවර කරලා එනවා. ඒකේ මඩ නැතුව කොහොමද පස්වනක් පියුම් හැදුවේ කියලා කියන එකට කියලා තියෙනවා විශේෂ ලෝහ කටාරම් ඒ පොකුණේ මැද පා කරලා ඒ කටාරම ඇතුළේ සුවඳ මඩ දාලා අන්න ඒ මඩවල පස්සනක් පියුම් හැදිලා ඒ කියන්නේ පළ මුල් තියෙන එකේ එළියට මල් යන විදිහට ඒක නිර්මාණය කරා කියලා. සුද්ධෝදන රජුරෝ පහවදා නැගිටලා සතුට වෙනවා හරි. දෙවියෝ තමයි මේක මගේ පුතාට හදන්න දැත්තේ. ක්‍රීඩා කරාලු ඊට පස්සේ. නොඑක් ඒ පිළිබඳ දේවල් තියෙනවා. ඉතින් අර පහවල් තුන හැදුවට පස්සේ තමයි ඔය සියලු ශිල්ප දක්වලා ඔය ස්ත්‍රීන් 1,9000ක් ඉන්න මාලිගා තුනට වාසයට ගිහිල්ලා තියෙනවා. බුදුරජාන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන මං ගිහි වෙලා ඉන්න කාලේ පංචකාමයෙන්ම සතුට වුණා. ඒත් මම පස්සේ කාලයක කාමයන්ගෙන් වෙන් වෙලා අබිනිෂ්ක්‍රමණය කළා. කාමයන්ගෙන් තොරව අකුසලයන්ගෙන් තොරව විවේකයෙන් උපන් ධ්‍යාන සමාපatti ඇසුරු කළා. ධ්‍යානවලට සම්බන්ධ වුණා. ඒ ධ්‍යාන සමාපatti සුවය කියන එක දිව්‍ය සුවයටත් වඩා වැඩි. තමන් විඳපු සැපට වඩා අඩු සැපයක් විඳින සත්‍යයක් දැකලා මට ආසයි තිනවල කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. කියනවා හරියට මාගන්ධිය මෙහෙම උදාහරණයක්. ගෘහපතියෙක් ඉන්නවලු. ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි පංචකාමයෙන්ම සතුටු වෙන ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි. මොකද මෙතන ගෘහපතියෙක් ගැනම කතා කරලා තියෙන්නේ ක්ෂත්‍රයෙක්වත් බ්‍රාහ්මණයෙක් ගැනවත් කතා කරන්නේ නැතුව කියන එකට විස්තර කරලා තියෙන්නේ ක්ෂත්‍රියෝ රජවරු. ඒගොල්ලන්ගේ අදිෂ්ඨානය බලය ලබා ගැනීම. ඒගොල්ලන්ගේ අදිෂ්ඨානය බලය ලබා ගැනීම. ඒගොල්ලෝ වැඩි සැප විඳින්න හිතන්නේ නැහැ පොඩි කාලේ. බලය ලබා ගත්තට පස්සේ යම්කිසි ප්‍රමාණයක් වින්දත් බලය රැකගන්න තමයි ගොඩක් මහන්සි වෙන්නේ. බ්‍රාහ්මණයෝ එහෙම නෙමෙයි. මන්ත්‍ර අදාරන්නම තමයි හදන්නේ. අද කාලෙත් ඉන්නේ විද්‍යාඥයෝ වගේ අය මේ ඉගෙන ගන්නව තමයි බලන්නේ. විවාහ වුණත් ඒ ගැන සිහියකුත් නැහැ. තව විභාගයක් කරන එක තමයි කරන්නේ. ඒ වගේ ඒ කාලෙත් බ්‍රාහ්මණයෝ වැඩිපුරම මන්ත්‍ර තමයි අදාළ දෙය. ඒ වුණාට මේ සිටුවරු කියන කට්ටිය යන්තම් ගණන් කරන්න ඉගෙන ගත්තට පස්සේ මොනවා හරි වැඩදාමක් කරලා සැප විඳින්න බලහදන්නේ. ඒකලු මේ ගෘහපතියෝ කියලා සාමාන්‍ය මේ සිටුවරු අරගෙන තියෙන්නේ. උදාහරණයක් ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි පංචකාම්‍යම් සතුට වෙනවා නම් පස්සේ කාලෙක ඊට පස්සේ සතුට වෙලා හැබැයි කයින් කරන හොඳ වැඩ කරනවා, වචනෙන් කරන හොඳ වැඩ කරනවා, මනසෙන් කරන හොඳ වැඩ කරනවා, ඒ තුන කරලා පස්සේ කාලෙක තවුස්සාවිස දෙවියෝ අතර උපදිනවා. ඉපදිලා එහෙ ඉපදිලා දෙවියන්ගේ පංචකාම්‍ය සතුට වෙනවා. ඒ සතුට වෙන ඒ දෙවියට මනුස්ස ලෝකෙ දිහා බැලුවාම තමන් කලින් සතුට වෙනා වගේ සතුට වෙන ගෘහපතිය දැක්කම ලෝභ හිතෙනවද ආසයි කරනවද කියලා. මාගන්දි කියනවා එහෙම වෙන්නේ නැහැ. ගෞතමයන් වහන්සේ එහෙම වෙන්නේ නැහැ. මොකද මනුෂ්‍ය කාමයට වඩා දිව්‍ය කාමයේ අතිසින් සැපවත්. ඒ හින්දා ඒ දෙවියට මේ මනුස්ස ලෝකයේ සැපට ආසයි දෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අන්‍ය වගේ මාගන්දිය මම කලින් පංචකාමයෙන්ම සතුට වුණා. ඒ පුරුෂයන්ගෙන් තොර මාලිගාවල්දී එනකොට පස්සේ කාලෙක මම කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා මේ දිව්‍ය සැපයටත් වඩා සැප තියෙන මේ සමාපatti සුවේ වින්දා. ඉතින් මම අර හීන වූ පංචකාමයට ඇලෙනවද? ඒකේ ಗುಣ කියනවද? නෑ, එහෙම වෙන්නේ නෑ. හරියට මාගන්ධිය මේ කුෂ්ඨ තියෙන පුරුෂයෙක් ඉන්න ළඟේ හැමතැනම කුෂ්ඨ තියෙන පුරුෂයෙක් කුමීන් කනවලු. ඉතින් මේ නියපොත්තෙන් කසනවලු. ඉතින් ඒ හින්දා ඒ වනමෝ කසනවලු නියපොත්තෙන්. සුවයක් හොයාගෙන මේ අඟුරු කබලක් රත් කරලා තවනවලු. ගිනි කබලකින් තවනවලු සනීපයි කියලා. මොකද ඒ සත්තු කණයකටයි කසණයකටයි සනීපයක් ඇති. පස්සේ කාලෙක ඔහුගේ මිත්‍රයෝ ඇවිල්ලා නැත්තම් ඥාතීන් ඇවිල්ලා වෛද්‍යවරයෙක් ගෙන්නලා ඔහුට බෙහෙත් දීලා සුව කරනවා. ඉතින් ඒ සුව වුණාට පස්සේ කැමති තැනක ඔහු යනවලු. ඒ යනකොට ඉතින් දැන් ඉස්සර යන්න බෑනේ. දැන් කැමතනේ ලෙඩෙක් නේ. එක තැන ඉන්න ඕනේ. පස්සේ කාලෙක හැමතැනම යනවලු. යනකොට එයාට තමන් හිටියා වගේ කුෂ්ඨ රෝගියෙක් හම්බනවලු. කෘමීන් කනවලු, ගිනි කබලකින් තවනවලු, නියපොත්තෙන් කසා ගන්නවලු, ඒ ඔක්කොම කරනවා. ඉතින් අහනවා අර පුරුෂයාට, සනීපෙච්ච පුරුෂයාට ආසයි තනද ගිනි කබලෙන් ආයි තවා ගන්න. එතකොට කියනවා මේ නෑ එහෙම ආසයි දෙන්නේ මොකද මේ රෝගේ තියෙනකන් විතරයි බෙහෙත් කරන්න ඕනේ. රෝගිය ඉවරුනට පස්සේ බෙහෙත් කරන්න ඕනේ නැහැ කියලා මාගන්දි කියනවා. එතකොට කියන අන්නේ වගේ මම කලින් පංචකාමයෙන් සතුටුලා හිටියා. දැන් මම ඒ රෝගෙන් සුව වෙලා ඉන්නේ. එතකොට මට අර පංචකාමයෙන් සතුටු වෙන සත්‍යෝ දිහා බැලලා සතුටු හිතෙනවා. ආසිතෙන්නේ. එහෙම හිතෙන්නේ නැහැ. මොකද මේ චතුර්ථ ධාන සමාධිය කියන එක සමාපatti සුවය කියන එක දිව්‍ය සුවයටත් වඩා වැඩි. ඒ හින්දා හීන වූ පංචකාමයට මම ඇලෙන්නේ නැහැ. හරියට තව උදාහරණයක් කරනවා. හරියට මාගන්දිය කුෂ්ඨ තියෙන වන තියෙන පුරුෂයෙක් කෘමීන් කනවා. නියපොත්තෙන් කසනවා. අඟුරු කබලකින් තවනවා. පස්සේ කාලෙක ඔහුගේ නෑයෝ මිත්‍රයෝ එක්ක වෙලා බෙහෙත් කරලා ඒ රෝගෙන් සනීප කරනවා. සනීප කරාට පස්සේ සනීපුණාට පස්සේ පුරුෂයාව හොඳ ශක්තිවන්ත පුරුෂයෝ දෙන්නේ දෙපැත්තෙන් අල්ලගෙන ගිනි කබල දිහාට අදිනවා. අදිනකොට අර පුරුෂයා කොහොමද වෑයම් කරනවද ඒකෙන් පැනලා යන්නේ? එතකොට කියනවා වෑයම් කරනවා. මොකද ගිනි කබලට අදින එක මහා දුකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ දැන් විතරද දුක කලින් දුකක් නෙමෙයිද? يعني කලින් අර කුෂ්ඨ රෝගේ තියෙනකොට තවනකොට දුකක් නෙමෙයිද? දැන් විතරද දුක කියලා. එතකොට මාගන්දී කියනවා ගෞතමයන් වහන්සේ මේ දැන් විතරක් නෙමෙයි කලිනුත් දුකයි. ඒ වෙලාවේ කාය ප්‍රසාදේ විකෘති වෙලා තිබ්බ. කාය කියන එක විකෘති වෙලා තිබ්බ. ඒ හින්දා අර දුක තියෙන එකත් සබ හැටියට තමයි තේරුනේ. පස්සේ සනීපුණාට පස්සේ ඒක දුකක් හැදිනවා තමයි තේරෙන්නේ. හැම වෙලේම ඒක දුකයි. ඒකට කියනවා මේ මාගන්දී අන්නේ වගේ අතීත කාලයේ පංචකාමයේ දුකයි. අනාගතයේත් පංචකාමයේ දුකයි. වර්තමානයේත් පංචකාමයේ දුකයි. ඒ වුණාට අපේ සිත විකෘති වෙලා හින්දා එක සැපයක් හැටියට වැටෙනවා. එගෙන පුතග්ජනයාගේ සිත විකෘති වෙලා තියෙන්නේ. අන්න ඒ හින්දා මේක සැප හැටියට තේරෙනවා. නැතුව ඇත්තටම සැපක් නෙමෙයි තියෙන්නේ. තව උදාහරණයක් දෙන්න. මේ කෘමීන් කන වනය තියෙන කුෂ්ඨ තියෙන වන වෙලා තියෙන පුරුෂෙක් අඟුරු කබලින් කය තවනවා. අඟුරු කබලින් කය තවමින් වනයේ මුව නියාගින් කසනවා. නියපොත්තෙන් කසනවා. ඒ කසනකොට ඔහුට සියුම් ආස්වාදයක් දැනෙනවා. තුවාල කබලක් නියපොත්තෙන් කසලා තියෙනවනේ. අන්න ඒ කට්ටිය එක දාන්න. ඒ තුවාල කබලේ කට නියාගින් කසනකොට සියුම් ආස්වාදයක් තියෙනවා. අන්න ඒ වගේ මේ මිනිස්සු වන වෙලා තියෙන, විකෘති වෙලා තියෙන. ඒත් පංචකාම සැපේ විඳලා මේ ඊතා අල්ප වූ සැපේ විඳලා මහා සැපයක් කියලා හිතාගෙන ඉන්නේ. මේක තමයි මේ අපි කෑම කාලා හොයන සැප. පින්තූර බලලා හොයන සැප. සින්දුවක් අහලා හොයන සැප. හොඳ සැපක් කියලා අපි හිතන් ඉන්නවා. ඒත් ඒක එහෙම නෙමෙයි. අර වනේ මුව නියපොත්තෙන් කහනවා වගේ අල්ප වූ සුවයක්. මොකද ඒ කාම තෘෂ්ණාව තියෙනකොට, කාම තෘෂ්ණාවෙන් කාමයන් හොයන්න දැවිල්ලක් තියෙනකොට, කාම පිපාසයක් තියෙනකොට ඒක සැපය වගේ තේරෙනවා. මොකද විකෘති වෙලා තියෙන මනස, ඉන්ද්‍රියන් ඔක්කොම විකෘති වෙලා තියෙන. ඊට පස්සේ බුදුන් වහන්සේ ආනවා මාගන්දිය සැප විඳ විඳ ඉන්න රජෙක් හරි රජමහා ඇමතියෙක් හරි ඒ සැප විඳිනක කාම තෘෂ්ණාව අතාරින්නේ නැතුව, කාම තණ්හාව අතාරින්නේ නැතුව ඇතුළත සංසුන් වෙලා වාසය කරා, සාන්ත වුණා කියලා ඔබ අහලා තිනවා. ගෞතමයන් වහන්සේ මම එහෙම අහලා නැහැ. රජෙක් හරි රජමතියෙක් හරි පංචකාමයෙන් සතුට වෙලා ඉඳලා ඒ කාම තෘෂ්ණාව, කාම තණ්හාව අතෑරලා මිසක් අතාරින්නේ නැතුව සංසුන් වාසය කරා කියලා සනසුනා කියලා මම අහලා නැහැ. එතකොට බුදුන් වහන්සේ කියනවා හොඳයි මාගන්දිය. බොහොම හොඳයි, මමත් එහෙම අහලා නැහැ. මාගන්දිය අහලා තියෙනවාද යම්කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි තෘෂ්ණාව අතෑරලා ඇතුළත සංසුන් වාසය කරා කියලා? මාගන්දිය කියනවා මම අහලා තියෙනවා. දවිදෙච්ච කෙනෙක් අහ එහෙම වෙලා තියෙනවා අහලා තියෙනවා. එතකොට බුදුන් වහන්සේ කියනවා මේ ප්‍රීතිවාක්‍ය කියනවා ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගාණං ඛේමං අමතගාමිනං. ආරෝග්‍ය තමයි උතුම් වූ ලාභය. නිර්වාණය තමයි කෙලවරට නැති සැප. නිබ්බාණං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගාණං අට අංගකින් යුත් මාර්ගය. ඛේමං අමතගාමිනං ක්ෂේම භූමියේ පමනනවා. අමෘතයට යන පාර. එහෙම කිව්වම මාගන්දිය කියනවා ආශ්චර්යයි ගෞතමයන් වහන්සේ අද්භූතයි. මොකද ගෞතමයන් විසින් ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණම් පරම සුඛම් කියන පද දෙක කිව්වා. ඉතුරු පද දෙක කිව්වා. හරි ඒ දෙක නෑ. මේ දෙක අපේ සූත්‍රවල. මේ දෙක අපේ සූත්‍රවල. අපේ ආචාර්ය මහාචාර්යවරුත් పూర్ව පරිබ්‍රාජක කලින් හිට පරිබ්‍රාජක මේක කියලා තියෙනවා. පුදුමයි. මේ එහෙනම් මේ වචන දෙක අපි දෙදෙනාගේ මේ ආගමේ සමානයි. කියලා ඉතින් සතුටක්. එහෙම කිව්වම කියන මාගන්දිය බහලා තියෙන ආරෝග්‍ය තම උතුම්ම ලාභය. නිර්වාණය තම උතුම්ම සැපය. ඉතින් මේ ආරෝග්‍ය මොකද්ද? මේ නිරෝගී බවයි මොකද්ද? ඒ සැපය මොකද්ද? සැපය මොකද්ද කියලා. එතකොට මාගන්දිය තමන්ගේ අතපයට ගාලා තියෙන සමුගෞතමයන් වහන්සේ මේ තමයි ආරෝග්‍ය. මට දැන් කිසි රෝගයක් නැහැ. මේ තමයි නිවන. මට දැන් කරදරයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා හරියට මාගන්දිය උපතින් අන්ධ පුරුෂයෙක්. හොඳ නරක රූප දකින්න නැහැලු. නිල් කහ රතු සුදු රූප දකින්න නැහැ. හොඳ නරක දකින්න නැහැ. තාරකා රූප දකින්න නැහැ. සඳහිරු දකින්න නැහැ. ඒත් ඔහුට අහන්න ලැබෙනවා මේ සුදු වස්ත්‍රය නම් අතිශයින්ම පිරිසිදුයි. අනික්කර සුදු වස්ත්‍රය සර්ව ධවලමය වස්ත්‍රය අතිශයින්ම පිරිසිදුයි. ඉතින් ඔහු ඒ හොඳ වස්ත්‍රය හොයාගෙන යනවා. මේ උපතින් මන්දේ එක්තරා පුරුෂයෙක් කුණු තැවරුණ දැල තැවරුණ වස්ත්‍රයක් දිලා කියනවා මිත්‍රයා මේක තමයි මේ අර සුදු වස්ත්‍රය. මේක තමයි මේ පිරිසිදුම වස්ත්‍රය කියලා. ඒ අන්ධ පුරුෂයා මේ දකිමින්මද ඒක පිළිගන්නේ? නැත්තම් මේ ඇස් ඇති කෙනාගේ බස් අදහලා විතරද ඒක පිළිගන්නේ? අන්ධ පුරුෂයා දකින්න විදියක් නැහැ. අනික අය කියන ඉඳ ඒක පිළිගන්නවා. බුදුරණන් වහන්සේ කියන අන්නේ වගේ මාගන්දිය මේ අන්න වූ පරිබ්‍රාජකයෝ අන්ධයෝ වගේ ඇස් නැත්තෝ වගේ ආර්යෝග්‍ය දකින්නේ නැහැ, නිර්වාණය දන්නේ නැහැ. ඒ වුණත් ආර්යෝග්‍ය පරමාලාභා නිබ්බාණම් පරම සුඛං කියලා සූත්‍රය කියනවා. ඒ මොකද පෙර විසු අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා විසින් මෙන්න මේ ගාථාව ප්‍රකාශ කරා. ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගාණං ඛේමං අමතගාමිනං. දැන් ක්‍රමක්‍රමයෙන් පරම්පරානුගත එය පෘථග්ජනගත වෙලා. ඒ හින්දා මූලපද දෙක විතරයි තියෙන්නේ. ඒකේ තේරුම දන්නේ මාගන්දිය තොපගේ රෝගයක් වැනි වූ සරවපිරුණ ගෙඩියක් වැනි වූ තුවාලයක් වැනි වූ ආබාධයක් වැනි වූ ශරීරය පෙන්නලා බෞතමන් වහන්ස මේ තමයි නිරෝගීභාවය, මේ තමයි නිවන කියලා මට ලෙඩක්ම තමයි වෙන්නේ. මාගන්දිය තොපටේ ආරෝග්‍ය දකින්න ඇහැක් නැහැ. තොපටේ නිවන දකින්න තරම් ඇහැක් නැහැ. එහෙම කිව්වහම මාගන්දිය පරිබ්‍රාජක කියනවා භාග්‍යවත් ගෞතමයෙනි මම මෙහෙම පැහැදිලා ඉන්නේ යම් විදිහකින් මම මේ ආරෝග්‍ය දකින්නවා නම් යම් විදියකින් මම මේ නිවන දැනගන්නවා නම් අන්න ඒ විදියට ධර්ම දේශනා කරන්න භාග්‍යවත් ගෞතමයන් වහන්සේට පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්දිය යම් විදියකට උපතින් අන්ධ පුරුෂෙක් කළු සුදු රූප දකින්නේ නැහැ. නිල් කහ රතු රූප දකින්නේ නැහැ. තාරකා රූප දකින්නේ නැහැ. සඳහිරු දකින්නේ නැහැ. ඔහුගේ යාළුවෝ නෑයෝ වෛද්‍යවරයෙක් එකක් එනවා. ඉතින් ඒ වෛද්‍යවරයා බෙහෙත් කරනවා. ඒ බෙහෙත් කරලාට ඇස් පේන්නේ නැහැ. ඉතින් ඒ වෛද්‍යවරයාට වෙහසක් විතරයි. ඒ වගේ මාගන්දිය මම තොපට මේ ආරෝග්‍ය මේ නිවන කියලා ධර්මයේ දේශනා කරනවා. ඒත් නුඹට ඒ ආරෝග්‍ය දැනෙන්නේ නැත්තම් ඒ නිවන තේරෙන්නේ නැත්තම් මට වෙහසක් විතරයි. ඒකට මාගන්දිය කියනවා නැවතත් දෙවනි පාර ආයචනා කරන්න. භාගතුන් වහන්සේ මම මේ විදිහට පැහැදිලා ඉන්නේ භාගතුන් වහන්සේ ගැන. යම්සේ මම මේ ආරෝග්‍ය දැනගන්නවද? යම්සේ මම මේ නිවන දැනගන්නවද? අන්නේ විදිහට ධර්මයේ දේශනා කරන්න භාගතුන් වහන්සේ සමත්. භාගතුන් වහන්සේට පුළුවන්. එතකොට කියනවා මාගන්දිය හරියට උපතින් අන්ධ පුරුෂෙක්. හොඳ නරක සුදු කළු රූප දකින්නේ නිල් ගහ රතු සුප දකින්නේ නැහැ, තාරකා රූප දකින්නේ නැහැ, සඳහිරු දකින්නේ නැහැ. ඉතින් ඔහුට අහන්න හම් වෙනවා සුදු වස්ත්‍රය අතිශය නිර්මලයි. කුණු වලින් තොරයි. ඉතින් ඔහු ඒ සුදු වස්ත්‍රය හොයාගෙන ගියාම එක්කෙනෙක් නරක වස්ත්‍රයක්, දැලි කුණු තවුරුණු වස්ත්‍රයක් දෙනවා. ඔහු ඒ වස්ත්‍රය බොහොම ආදරයෙන් තියාගෙන ඉන්නවා. ඇල්මෙන් තියාගෙන ඉන්නවා, ගෞරවයෙන් තියාගෙන ඉන්නවා. පස්සේ කාලෙක ඔහුගේ යාළුව නෑයෝ එක්කහුව වෙලා වෛද්‍යවරයෙක් ගෙනහල්ලා ඔහුට ඌර්ධ විරේචන, අදෝ විරේචන, අංජන ප්‍රත්‍යංජන නස්ස කර්ම කරලා ඔහුගේ ඇස් පාදනු. ඒ ඇස් පාදුවට පස්සේ ඔහු අර තමන් සුදු වස්ත්‍රය කියලා හිතන් හිටපු වස්ත්‍රය දිහා බැලුවාම තේරෙනවා මේ වස්ත්‍රය සුදු නෙමෙයි, නිර්මල නෙමෙයි කියලා දැනගන්න ලැබෙනවා. එතකොට ඒ වස්ත්‍රය හොඳයි, නිර්මලයි, සුදුයි කියලා කලින් දුන්න කෙනාව සතුරෙක් හැටියට සලකනවා. ඔහුගේ ජීවිතය නැති කරන්න ඕන කියලා හිතනව. මාව මෙච්චර කල් රවට්ටලා තිබ්බට. ඒ වගේ මාගන්දිය තොපට, මම තොපට ධර්මයේ දේශනා කරනවා. මේ තමයි ආරෝග්‍ය, මේ තමයි නිවන. ඉතින් තොපේ ආරෝග්‍ය දැනගන්නවා, නිවන දැනගන්නවා. ඒ එක්කම තොපට ඇස පහළ වෙනවත් එක්කම පංච උපාදාන ස්කන්ධයේ තිබ්බ ඇල්මක්, රාගයක් තියෙනවනම් ඒක නැති වෙනවා. ඒක නැති වුණාම තොපට මෙහෙම හිතෙනවා, මිත්‍රේනි මම ඒකාන්තෙම බොහෝ කාලයක් රැවටිලා ඉඳලා තියෙනවා. මම රූපය මගේ කියලා, මේ ඇඟ මගේ කියලා මම රැවටිලා හිටියි. මේ සැප දුක කියන වේදනා ස්කන්ධය මගේ කියලා උපාදාන කරගෙන හිටියා, තදින් අල්ලගෙන හිටියා. මම මේ ඉගෙන ගත්ත දේවල් මගේ දැනුම, මගේ මතකය මගේ කියලා මම තදින් අල්ලගෙන හිටියා, රැවටිලා හිටියි. මං කරපු පිම්පව් ටික සංස්කාර ස්කන්ධි අල්ලගෙන හිටියේ, රැවටිලා හිටියේ. මේ සිතුවිලි මගේ කියලා මං අල්ලගෙන හිටියේ, මං රැවටිලා හිටියේ. දැඩිකොට අල්ලා ගැනීම නිසා උපාදාන වෙනවා. ඒ උපාදාන තියෙන නිසා, උපාදාන පවතින තාක්කල් භවය කියලා එකක් තියෙනවා. ඒ භවය කියන්නේ ජීවිතය කියලා එකක් තියෙනකොට ඉපදීමක් පේනවා. ඉපදීමක් පේනකොට වයසට යාමකුත් පේනවා, මරණයකුත් පේනවා, දුක්වීමක්, කිය කියා හැඳීමක්, ශෝක පරිදේව, ශාරීරික දුක්ඛයක්, මානසික දෝමනස්සයක්, දැඩි වෙහෙසවීමක්, උපායාසයක් පේන්න තියෙනවා. මෙන්න මේ විදිහට සියලු දුකේ ඉපදීම සිද්ධ වෙන්නේ. එහෙම කියලා කිව්වහම මාගන්දිය කියනවා, භාගතුන් වහන්සේ මම මේ විදිහට භාගතුන් වහන්සේ ගැන පැහැදිලා ඉන්නේ තුන් විදි පාර කියනවා. යම් විදිහකින් මම මේ ආසනයෙන් නැගිටින්න කලින් ස්පාදගෙන නැගිටින විදිහට ධර්ම දේශනා කරන්න ඔබ වහන්සේට පුළුවන්. එතන එහෙනම් මාගන්දිය තප සත්පුරුෂයන් ආශ්‍රය කරන්න. යම් කාලයක තප සත්පුරුෂයන් ආශ්‍රය කරන්න පටන් ගත්තද, අන්න ඒ කාලේ ඉඳලා තප සදහම් මහන්න පටන් ගන්න. ධර්ම ශ්‍රවණය කරමු. යම් කාලයක පටන් ඔබ ධර්මය අහනවද, එකල පටන් ඔබ ධර්මය අනුව ජීවත් වෙන්න පටන් ගන්න. යම් කාලයක තොප ධර්මය අනුව ජීවත් වෙන්න පටන් ගන්නවද, අන්න ඒ දවස පටන් මෙන්න මේ දේවල් රෝග, මෙන්න මේ දේවල් හැරෝපිරුණ ගෙඩි, මේවා තුවාල. යම් කිසි නිවනක් තියෙනවා නම් රෝගයක්වත්, ගෙඩියක්වත්, තුවාලයක්වත් නැහැ. ඒ සියල්ලම ඉතුරු නැතුවම නැති වෙන තැනක් තමයි නිවන කියලා කියන්නේ. මෙන්න මේ ආකාරයට උපාදාන නැතිවීමෙන් භවය නැති වෙනවා. භවය නැතිවීමෙන් ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා වයසට යාමක් නැති වෙනවා. මරණයක් නැති වෙනවා. ශෝක වීමක් නැති වෙනවා. පරිදේවයක් නැති වෙනවා. කිය කියා හැඬීමක් නැති වෙනවා. දුක්ඛ දෝමනස්සයක් නැති වෙනවා. මායාසයක් නැති වෙනවා. මෙන්න මේ ආකාරයට සියලු දුක්ඛයාගේ නිවීම, නිරෝධය, නැතිවීම සිද්ධ වෙනවා. තොපම දැනගන්නවා. මෙන්න මේ ආකාරයට තොපම දැනගන්නවා. මෙහෙම කිව්වහම මාගන්දිය පරිබ්‍රාජකයා කියනවා, භාගතුන් වහන්සේ ඉතාම හොඳයි, ඉතාම හොඳයි. භාගතුන් වහන්සේ යටිහුරු කරලා තියෙන දෙයක් උඩුහුරු කරනවා වගේ, වහලා තිබ්බ දෙයක් අරිනවා වගේ, පාර වැරදිච්ච කෙනෙකුට මඟ කියලා දෙනවා වගේ. ඇසැත්තෝ රූප දකිත්වා, ඇස් තියෙන අය රූප බලත්වා කියලා අඳුරෙහි තෙල් පානක් දල්වනවා වගේ භාගතුන් වහන්සේ නොඑක් කවුරුන් ධර්මය ප්‍රකාශ කරා. ඒ මම භාගතුන් වහන්සේ සරණ යනවා. ධර්මයක් භික්ෂු සංඝයා සරණ යාම භාගතුන් වහන්සේ වෙත පැවිද්ද ලැබෙනවා නම් හොඳයි, උපසම්පදාව ලැබෙනවා නම් හොඳයි. කිව්වම් භාගතුන් වහන්සේ කියනවා මාගන්ධිය අන්‍ය තීර්ථකයෝ අන්‍ය ආගමිකයෝ මේ සසුනේ පැවිදි වෙන්න කැමති නම් උපසම්පදාව කැමති නම් මාස 4ක් පිරිවෙස් පුරන්න ඕනේ. මාස 4ක් පිරිවෙස් කාලයක් ඉන්න ඕනේ. අන්නේ මාස 4ට පස්සේ භික්ෂූන් ආරාධිත සිත්ත් තුනොත්, ඒ කියන්නේ ඒ භික්ෂූන් කැමති වුණොත් ඔහු පැවිදි කරන්න, ඔහු පැවිදි කරලා උපසම්පදාව. ඒත් මේ සම්බන්ධයෙන් ඔබ සම්බන්ධයෙන් මම පුද්ගල නානාත්වය දන්නවා. ඔබ සම්බන්ධයෙන් මම දන්නවා කියලා කියන්නේ. එතකොට මාගන්ධිය කියනවා ඉතින් භාගතුන් වහන්සේ අන්‍ය ආගමිකයෝ මාස 4ක් පිරිවෙස් කාලයක් පුරන්න ඕන නම් මම අවුරුදු 4ක් ඉන්න. අවුරුදු 4කට පස්සේ භික්ෂුන් කැමති නම් මාව පැවිදි කරලා උපසම්පදා කරන්න. ඊට පස්සේ භාගතුන් වහන්සේ වෙත මාගන්ධිය පැවිදි වෙනවා. භාගතුන් වහන්සේ පිරිවෙස් කාලයක් දෙන්නේ නැහැ. පැවිදි වෙලා උපසම්පදා වෙනවා. ඉතින් උපසම්පදා වෙලා ටික කාලයක් ගියට පස්සේ මාගන්ධිය භික්ෂුව තනියම වීරිය වඩලා භාවනා කරලා කෙලස්තාවන වීරයෙන් සිහියෙන් ප්‍රඥාවෙන් වාසය කරලා යම්කිසි කුල පුත්‍රයෙක් මේ ශාසනය පැවිදි වෙලා ලබාගත යුතු උතුම්ම ඵලය ලබා ගන්නවා. ඉතින් ඔහුට තේරෙනවා තව කරන්න දෙයක් ඉතුරුලා නැහැ. සියලු දේ කරලා ඉවරයි. දැන් ඉපදීම නැති වුණා. ආයි වෙන කරන්න දෙයක් නැහැ. සියලු දුක් කෙලවර වුණා. ඉතින් මේ මාගන්ධිය භික්ෂුවත් රහතන් වහන්සේ අතරින් කෙනෙක් වුණා. මාගන්ධිය සූත්‍රය මජ්ක්‍ධිමනිකාය